ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මුලසරණ මන්ත්‍රීතුමියනි, අපි විශේෂයෙන් අද දවසේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තිබෙන මේ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අපි මුලින්ම කියන්න ඕනේ, ආණ්ඩුවෙන් අපි දිගින් දිගටම ඉල්ලුවා මේ තිබෙන තව අපිට තිබෙන තොරතුරු ගණනාවක් අපිට තිබෙනවා ගන්න, ඒ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි එය අපිට ලබලා දීලා නැති තත්ත්වයක් තුළ තමයි අපි මේ කියන කාරණා ටික අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා මේ විවාදයට ඡන්දය දීලා ඡන්දය දුන්නයි කියලා ඇති කිසිම තීරණයක් නෑ. මොකද හේතුව, මේක අපි ඡන්දය දුන්නත් නැතත් ආණ්ඩුව මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණය සකස් වෙන. ඒ නිසා තමයි උදේ චම්පික රණෝග මැතිතුමා කතා කරලා ඇව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 යටතේ කියන යෝජනාවක් විදිහට මේ ගියල්ලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවද නැද්ද කියන කාරණා. නමුත් ඒකට ජනාධිපතිතුමා කිව්වේ ඒකට අවශ්‍ය කරන 50 කිටුම්පත් වෙනවම කියනවා කියලා. ඒ නිසා මෙය හුදු විවාදයක් පමණයි කියන එකයි මම නම් අදහස් කරන්නේ. මේකට ඡන්දය දුන්නද නැද්ද කියන කාරණේ මත ආණ්ඩුවේ ක්‍රියාදාමයෙන් නතර වෙන්නෙත් නැහැ. මේක පරාදුනයි කියලා ආණ්ඩුවේ ක්‍රියාදාමයෙන් නතර වෙන්නෙත් නැහැ. මේක දිනුවයි කියලා ආණ්ඩුවේ ක්‍රියාදාමයෙන් නතර වෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට මේකෙදි කියන්න තියෙන මූලික කාරණේ තමයි මේ රට මෙතෙන්ට වැටෙන්න මූලික කාරණා ගණනාවක් හේතු වුණා. අපි මේ කවුරුත් දන්නවා මේ රටේ අද තිබෙන ඩොලර් අර්බුදයක් වෙන අර්බුදයක් නෙවෙයි. අපිට ඩොලර් උපයා ගන්න විදිය වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන් නම් මේ IMF ණය ලබා ගැනීම පිළිබඳව අපේ කිසි ගැටලුවක් නැහැ. මොකද හේතුව වෙන විකල්පයක් නැහැ. අපි මීට කලින් මේක කිව්වා ආණ්ඩුවට. අපි ආණ්ඩුවේ ඉන්න කාලෙත් මේ ගැන සාකච්ඡා කරා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ කියන මහා ඔළුවේ තිබිච්ච මහාන්තත්වකමයි මෝඩකමයි දෙකම හේතු වෙලා තමයි අද මෙතෙන්ට මේ රට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවේ මේ කවුරුහට කාටවත් මෙතන හිටියා නම් මේක හැර වෙන විකල්පයක් දකින්නේ නැහැ. නමුත් දැන් මේකත් එක්ක අපිට තියෙන ප්‍රශ්න ගණනාවක් මතු කරන්න. ඒක තමයි විශේෂයෙන් දැන් අපි 2023 ඉඳලා 2028 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන පස් අවුරුදු කාල සීමාව තුළ රජයේ ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 27,910ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 27ක් ගෙවන්න තියෙනවා දළ වශයෙන් ගත්තාම මේ එකතුව ගත්තන් පස්සේ මේ අවුරුදු 5 ඇතුළත. ඒ වගේම 2022 ණයගෙවීම අත්තිට වන විට රජයේ ගෙවන්න තිබුණු සමස්ත දේශීය සහ විදේශීය ණය ඩොලර් මිලියන 85,595ක්. අද අපේ ගරු ජනාධිපතිතුමා කිව්වා මේක 85.6ක් කියන. ඉතින් මම හිතන්නේ 83.6ක් කියන. මම හිතන්නේ මේ කරුණු ටික ගත්තයින් පස්සේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන අන්දමට 2022ත් 2028ත් අතර කාල තුලයේ අපි විදේශ ණය ප්‍රමාණය අලුතින් ලබා ගන්න අපිට සිද්ධ වෙන ආණ්ඩුවක් විදියට රටක් විදියට ඩොලර් බිලියන 20ක් අපි ආපහු ණය ගන්නවා ඉදිරි අවුරුදු 5. එතකොට දැන් අලුතෙන් ගන්න හදන ඩොලර් බිලියන 7යි මේ ඔක්කොම එකතු කරපුවාම තිබෙන தත්ත්වය මේක. එතකොට අපි මොකද්ද මේ සිද්ධ වෙමින් තිබෙන්නේ? ඉදිරි අවුරුදු 5 අපි තව තවත් දෙවන වතාවටත් ණය උගුලකට අහු වෙනවා මිසක වෙනත් කිසිම ආකාරයේ සිද්ධියක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකයි කියන්නේ, මේක තමයි අපිට තියෙන ඩොලර් අර්බුදයේ විසඳුම ණය ගන්න එක නම් මම හිතන්නේ මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක නිසා අපි කතා කරන්නේ මේක නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් ජාත්‍යන්තර මුල් අරමුදල ඔවුන්ගේ වාර්තාවල දක්වන ආකාරයට රජය විසින් විදේශීය ණයවලින් කපා හැරීමට ලක් කරොත් කපා හැර සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14යි. ඒ බිලියන 14 කපා හැරීමෙන් පස්සෙත් අපිට තවත් ගෙවන්න තියෙනවා මේ ඩොලර් බිලියන 14ට අමතරව 2023-2028 කාලය තුළ ඩොලර් බිලියන 13,581ක් නැත්නම් ඩොලර් බිලියන 13,551ක් ගෙවන්න තියෙනවා. එතකොට ඒ කාලය තුළ රජයට ගෙවීමට තියෙන මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 27ක් බවට පත් වෙනවා. එතන අපි මේ කරන්නේ තව තවත් නායකුලේ හිර වෙමින් ඉදිරියට යන එකයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි. දැන් අපේ 2022 සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 18යි 10 බිලියන 18ක් වුණා. 2021 ඩොලර් බිලියන 20ක් බවට පත් වුණා. ඒතර සාපේක්ෂව ඇත්තටම ආනයන වියදම 111.4කින් අඩු වෙලා තිබෙනවා. මේ වගේ කරුණු වලින් අපිට පුළුවන් වෙනවා යම් කිසි විදිහකට එක මේ කතා කරන්න වෙන එකක් නෙමෙයි. මුලින් ඉඳලම අපි කියන්නේ ඩොලර් ආදායම අත්පත් කරගන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි යමු. ඒකට සහාය දෙන්න අපි සූදානම්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ විදේශ ප්‍රේෂණ ටික ඩොලර් බිලියන 7 ඉඳලා ඩොලර් බිලියන 94 අපි හොඳටම ගත්ත කාලේ මම මේ කතා කරන්නේ. ඒකා ඩොලර් බිලියන 7 ගත්තම අපේ තෙල් වලට ගෙවපු ගාණ ගෙවපම් මේක ඉවරයි. හැබැයි අපි මේ ඩොලර් බිලියන 7 ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරගන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද? මේක තමයි එක කාරණයක්. මේක කරගන්න පුළුවන් නම් ආණ්ඩුවට ඉදිරි අවුරුදු කීපය ඇතුළත මේකට නම් අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්නේ විපක්ෂයක් විදිහට අපිට මේකට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න පුළුවන්. ඒ වගේම සංචාරක ව්‍යාපාරය අපි හොඳම කාලවකවානේ 2018 125ක් සංචාරක ලංකාවට ආවා. ඩොලර් බිලියන 4.3කට අපි ගියා. හැබැයි ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවාද මේ ඩොලර් බිලියන 4.3 අපි හොඳම කාලවකවානෝ කියලා හිතුවොත් ඉදිරි අවුරුදු කීපය ඇතුළත ඩොලර් බිලියන 4.3 එක අඩුම තරමේ ඩොලර් බිලියන 7කට ගේන්න පුළුවන් තැනකට සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් හදාගන්න වැඩපිළිවෙලක් අපිට තිබෙනවා. මේ ඩොලර් ආදායම් ලබා ගැනීම වැඩපිළිවෙල ගැන මම මේ කතා කරන්නේ. ඊළඟට අපි අහන්න කැමතියි විදේශ ප්‍රේෂණ මේ කාර්යම තමයි මම ඉස්සෙල්ලා කතා කරේ. ඊළඟට අනිත් පැත්තෙන් අපනයන ආදායම වැඩි කර ගැනීම වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක කරන්නේ? දැන් ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 13කට අපිට මිලියන 13106ක් නැත්නම් අපනයන ආදායම අපිට ආවා ඩොලර් බිලියන 13ක ප්‍රමාණයක් 2022. අපි සූදානම් මේ ඩොලර් බිලියන 23 ඩොලර් බිලියන 20 දක්වා තව ඩොලර් බිලියන 7කින් වැඩි කරගන්න අපනයන ආදායම් වැඩි කරගන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද? මම එකයි කියෙම එක තියෙන ඩොලර් ක්‍රයිසිස් එකක්. මේ ඩොලර් අර්බුදය විසඳන්න ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අපිට තියෙන ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි අපිට ආදායම් මාර්ග අපිට ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එකක් අපිට ගෙන්න ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අද පෝට් සිටි එකේ අපේ ලංකාව තුල තිබෙන අපිට අයිති භූමි භාගයේ පමණක් හරියට විකුණ ගත්තොත් නැත්නම් අපි ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ආයෝජන ගෙනාවොත් අපිට ඒකෙන් ගන්න පුළුවන් ඩොලර් බිලියන 5.3ක්. මම අහන්නේ මේ ටික එකතු කරපුවාම මේ රටේ තිබෙන මේ අර්බුදය විසඳා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගය මේක ඇතුලේ තිබෙනවා. හැබැයි ආණ්ඩුව මොකද ක්‍රියාත්මක කරන්නේ? ආණ්ඩුව හදන්නේ තව තවත් අර මං කිව්වා වගේ තවත් ඩොලර් බිලියන 20ක් ඉදිරි අවුරුදු 5 ණය වෙනවා. ලෝකේ විවිධ රටවල් වලට අපේ සතපාක ආදායම් වර්ධනය කරගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙනුවට තව තවත් ණය උගුලක අපි ඉර වෙන තැනකට මේක තල්ලු වෙන්නේ. ඒ වගේම මං කියන්න කැමතියි දැන් බලන්න මේ කිසිදු වැඩපිළිවෙලක් නැතුව විශ්ලේෂණයකින් තොරව කරපු ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලය මොකක්ද? 2018 2019 ගෝඩාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා කිසිදු විශ්ලේෂණයකින් තොරව කිසිදු සොයාබැලීමකින් තොරව රජයේ බදු ආදායම අඩු කිරීමේ ප්‍රතිඵලයේ විදිහට 25%කින් රජයේ බදු ආදායම සම්පූර්ණයෙන් කඩාවැටුණා. ඒකට අවසාන වශයෙන් හේතු වුණා මූල්‍ය හැකියාවන් අපේ සම්පූර්ණයෙන් පහළට වැටුණා. අපේ තිබුණ සංචිත වලින් අපිට ණය ගෙවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි රට තුළ විශාල අත්‍යවශ්‍ය සැපයුම් සියල්ලම සම්පූර්ණයෙන් කඩාවැටුණා.
මේ සියල්ල තුළ කාලයක් තියෙනවා
75%කින් අව ප්‍රමාණය වුණා අපේ රුපියල උද්දමනේ 60%කට නැග්ගා. මේ විදිහට විශාල අර්බුද ගණනාවක් ආවා. ඒ වගේම මම කියන්න කැමතියි මේකත් එක්කම මේ අර්බුද කළමනාකරණය කිරීම සඳහා අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මේ විශ්ලේෂණාත්මක වැඩපිළිවෙලක් මේකට අරන් එන්න. උදාහරණයක් විදිහට මම මේ සියලු කරුණු කියන ගමන් මම අවසානයේ ඔබතුමේ වෙලාවක් නැති නිසා මම කියන්න කැමතියි විශේෂයෙන් අද මේ රට බංකොලොත් භාවය සම්බන්ධව අපිට තිබෙන්නේ මිනිස්සුත් එක්ක එකතු වෙලා කරන වැඩපිළිවෙළ. රටේ ආර්ථික කාරණේ පමණක් අතට අරගෙන ක්‍රියා කරන කාරණයක් නෙමෙයි. මේක අපේ මිනිස්සුන්ට අපි කියලා දෙන්න ඕනේ මෙවැනි අර්බුදයකදී ගොඩාපු විදිය. ලෝකයේ අනෙක් රටවල් දැන් එදා ඉන්දියාව 1992 ගොඩාවේ කොයි විදියකට? දැන් උදාහරණයක් ගත්තොත් අපේ ආසියානු රටවල් අපේ මැලේසියාව ගොඩාවේ එදා IMF එක හිනා වුණා. ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නකොට. හැබැයි IMF එකට සිද්ධ වුණ අවසානේ ඇවිල්ලා මැලේසියාව ආර්ථික ඒ ගත්ත ක්‍රියාමාර්ගය උන්ට උදාහරණයක් විදිහට අරගෙන පෙන්නන්න. ඊළඟට කොරියාව IMF එක හරහා ගියා. ඔවුන් එකෙන් ගොඩ ආවා. ඊළඟට අපි දන්නවා මැලේසියාව, ඊළඟට ඉන්දුනීසියාව විශේෂයෙන්. මේ අය කෙලින්ම IMF වැඩපිළිවෙලත් එක්ක ඉදිරියට ගියා. ඒ නිසා අද අපිට උවමනා කරලා තියෙන්නේ. මම ඒකයි කියන්නේ මේ පුද්ගල කේන්ද්‍රීය ආර්ථික අභිවෘද්ධිය ගැන කතා කරන එක නෙමෙයි අපි කළ යුත්තේ. අද රටක් විදියට වටිනාක ශ්‍රී ලාංකීය වටිනාකම් සහිත පෞල් සමාජයක් නැත්තම් පෞල කේන්ද්‍රීය කරගත්ත ආර්ථික වැඩපිළිවෙලක් හදාගන්න මේ රටේ අපි සියලු දෙනාම එකට එකතු වූ කාලය ආවිල්ලා කියලා මම විශ්වාස කරන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් අපේ ආදරණීය මෑණියන් කෙනෙක් විදියට අපි මම ආදරය කරන අපේ ගරු මන්ත්‍රීතුමී ඉන්න වෙලාව මම කියන්න කැමතියි, අපි හොඳ අම්මා කෙනෙක් සහ ගණිකා වෘත්තියෙන් දරුවෙක් හදාගන්න අම්මා කෙනෙක් අතර තියෙන වටිනාකම් අපි ගත යුතුයි. ගණිකා වෘත්තියෙන් දරුවෙක් හදාගන්න අම්මා කෙනෙක් ඇය කල්පනා කරනවා කෙසේ හෝ තමන්ගේ දරුවා ජීවත් කරවන්න ඕනේ. ඒ සඳහා ඇය ඕනම දෙයක් කරන්න ඇය සූදානම් වෙනවා.
හැබැයි
මේ වටිනාකම් සහිත අම්මා කෙනෙක් කිසි දවසක තමන්ගේ ජීවිතය ඒ විදිහට පරිත්‍යාග කරන්න සූදානම් නැහැ. ඇය සූදානම් වෙනවා ශක්තියෙන්, ආර්ථික ශක්තියෙන් තමන්ගේ විය බොහොම අමාරුවෙන් නැවත නැගිටින්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න.
ඒ
නිසා මේ එක විනාඩියක් මට දෙන්න. මේ අරන් යන ක්‍රියාදාමය තුළ සිද්ධ වෙන්නේ අර ගණිකා වෘත්තියෙන් දරුවා හදන අම්මගේ தත්තට මේ ශ්‍රී ලංකා දූපේ වටන එක පමණයි. මම ඒකයි කිව්වේ පුද්ගල කේන්ද්‍රීය ආර්ථික දර්ශනයක් තුළ කවදක්වත් මේ රට මෙහෙම හදා ගන්නම් වෙන්නේ නැහැ. අපි පෞල කේන්ද්‍ර කරගත් වටිනාකම් සහිත පෞල තුළ පුද්ගලයා ජයග්‍රහණය කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් තමයි අපි කල්පනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පීතනවා. ඒක තමයි මේ රටට අත්‍යවශ්‍ය වන කාරණේ කියලා. ඒ නිසා ඒ සඳහා කැපවෙන්න කියන ඉල්ලීමක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරමි.
ස්තුතියි ගරු චාමර සම්පත් දසනායක ඇමතිතුමා. ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමියනි, මං හිතන්නේ අවුරුදු දෙකක විතර කාලයක් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම වාද විවාද රටේ මාධ්‍ය තුලින් දිගින් දිගටම විවාද කරමින් කවද ලැබෙයිද, කොයි වෙලාවෙ ලැබෙයිද, ලැබෙයිද නැද්ද, සමහර විපක්ෂය සමහර අය ලැබෙනවට ලැබෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි මේ IMF ණය වාරිකය සම්බන්ධව පෞද්ගලිකාරී කතා කරේ. වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පළවෙනියටම විපක්ෂ වාඩි වෙලා ප්‍රකාශ කළෙත් IMF ණය වාරිකය රටට ගන්න ඕන අවශ්‍යයි කියලා. හැබැයි සමහර අය IMF වාරිකය අවශ්‍ය නැහැ කියලා කිව්වා. ඒ අතර තමයි රටේ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා රටේ තෙල්, ගෑස්, කිරිපිටි ඒ වගේම රට ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නේ. අනේ ඒ වෙලාවේදී තමයි නැවත වතාවක් මම දන්නවා සර්වපාක්ෂික ආණ්ඩුවක් සර්වපාක්ෂික සාකච්ඡා මාලාවකට ගියා ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ. එතනදිත් මේ IMF සාකච්ඡාව ගැන කතාබහට ලක් වුණා. ඉතින් ඒ වෙලාවෙත් කිව්වේ IMF එක IMF ණය වාරිකය ලබා ගැනීම අවශ්‍යයි කියලා. හැබැයි 17 වතාවක් IMF ලබාගෙන තිනවා. මේ 17 වතාවට කලින් 16 වතාවක් ලබාගත් එක ගැන කිසිම කතාබහකට ලක්ුණේ නැහැ. කතාබහකට ලක්ුණාට වැඩිය ඒ ගැන රටේ ආందోళනයක් ඇති වුණේ නැහැ. නමුත් මේ 17 වතාව තමයි රටේ ආందోళනයකට ලක්ුණේ. ඒ ආందోళනයේ ලක්ුණේ ආර්ථික වශයෙන් රට කඩා වැටලා තිබ්බ වෙලාවක රටට කොහෙන් හරි ආධාර අවශ්‍ය වෙන මොහොතක් රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ තිබ්බ ප්‍රශ්න ගැටළු ගැට ගහගන්න තිබ්බ වෙලාවක තමයි මේ IMF ණය ආධාරයට රටේ නායකයින්ට නැත්නම් රට ආණ්ඩුවට යන්න සිද්ධ වුණේ. හැබැයි මේ 17 වතාවේ තමයි මේ IMF ණය අරමුදල සම්බන්ධව පාර්ලිමේන්තුවට ගෙනල්ලා මෙහෙම විවාද කරලා ඡන්දෙකට යන්න අපි අනිද්දාට සූදානම් වෙන්නේ. මීට කලින් ණය ගත්තා, ගෙව්වද නැද්ද, ණය වලින් මොනවද වුනේ, ණය වලින් රටට හරි ගියාද කියන එක ගැන කවුරුත් කතා බහ කරේ නැහැ. කාටත් කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු හැරෙන්න පක්ෂ විපක්ෂ දෙපැත්තේම ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඔය කතා කරන සෑම මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක්ම පෞගේ කාලේ අපි 17 වතාවේ ණය ගන්නකොට අපි පාර්ලිමේන්තුව නියෝජනය කරාට 16 වතාව, 15 වතාව, 1 වතාව මංහිතන්නේ වතාවන් දහයකදි විතර නයගන්නකොට මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු මැති ඇමිතිවරු මේ පාර්ලිමේන්තු ඉන්නවා. හැබැයි ඒ මැති ඇමතිවරුත් මේ 17 වෙනි ණයවාරිකය ගැන තමයි කතා කරන්නේ. නමුත් ඊට කලින් ගත්ත ඒවා ගැන කොහෙවත් කියන්නේ නැහැ. මේක ගත්තා, මේකේ මේවා කළා, මේවා වුණා, අරවා වුණා, මේවා වුණා කියලා. සහ හැමෝටම තියෙනවා. දැන් ඊයේ මහ බැංකු අධිපතිතුමාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාත් අපි ඇවිල්ලා මෙතන පාර්ලිමේන්තුවේදී කියපු විදියට හැමදාම අපි උනේ අපි ණය ගන්නවා. ණයටික් ගත්තම අපේ ප්‍රශ්න විසඳ ගන්නවා, නැත්නම් ණය වලින් අයවැය පරතරය විසඳ ගන්නවා. අයවැය පරතරය විසඳ ගත්තට හැමදාම ලෝකෙට ණය වුණා. නමුත් රටේ ආර්ථිකය අඩියෙන් අඩියන්ව අඟලක්වත් ඉස්සරහට ගියේ නැහැ. දැන් මේ රට පාලනය කරන හැම කෙනාටම වගකීම තියෙනවා. ජනාධිපතිතුමාට විතරක් නෙවෙයි, කැබිනට් මණ්ඩලයේ රටේ අමාත්‍යංශ දරන මම මේ වෙලාවේදී කියන්න ඕන, අපි මොනතරම් ණය ගත්තා, මොනතරම් ණය ප්‍රතිහෝගත කරත්, ණය නැවත ගෙව්වත් අපේ වගකීම තමයි රටේ ආර්ථිකය ඉදිරියටත් තව අවුරුදු 10කින් හෝ වේවා, 20කින් හෝ වේවා, අවුරුදු 50කින් හෝ වේවා මේ රට එක තැනකට ගේන්න, ණය නොවන රටක් හැටියට ජීවත් වෙන්න, කාටවත් යපෙන් නැති රටක් හැටියට ජීවත් වෙන්න ඒ වගකීම ගන්න. මම ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරේ මට ලැබිලා තියෙනවා. මගේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2022 දී මැණික් හා ස්වර්ණාභරණ වලින් අපනයන ආදායම මිලියන 170යි අවුරුද්දට. අපනයන ආදායම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2022 මිලියන 170යි රටට ආපු ආදායම. හැබැයි මේ දැන් මම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමත් එක්ක කතා කරාම අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනකොට මේ මාස 4ට මිලියන 170ට වැඩි ප්‍රමාණයක් මේ මාස 4ට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන ආදායම ලැබුණා. ඒකට හේතුව තමයි මම මහ බැංකුව කස්ටම් එක සියල්ලත් එක්කම කස්ට් ඩෙකරේෂන් එකක් දාලා මේ රටින් ගෙනියන මැණික්වල සියලුම ඩොලර් ලංකාවට එන විදියට වැඩසටහනක් මම හදලා තියෙනවා. ඒ හදපු නිසා මගේ විශ්වාසයක් තියෙනවා මේ රටින් පිටට යන හැම මැණික් අපනයනයකම එන මුදල් ඩොලර් මේ අවුරුද්දේ, ගිය අවුරුද්දේ මිලියන 2022 170ක් ගත්තනම් 2023 දී මිලියන 500කට එක වැඩි කරගෙන. මිලියන 500ක් වැඩි වෙනවා කියන්නේ ඩොලර් මිලියන 330ක් ගිය අවුරුද්දට වැඩිය මැණික් වලින් අපනයන ආදායම මේ රටට අපිට වැඩි කර ගන්න ඕනේ. අන්නේ ඒකට එවැනි කටයුතු වලට මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගෙන් පටන් ගත්තම අවසාන තැනට යනකම් අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. වැඩ නොකළ අපි දෙපැත්තට බෙදිලා කතා කර කර ඉනීමේ කිසිම තේරුමක් නැහැ. එහෙම කතා කර කර ඉන්න පුළුවන් ඕන කයකට කියන්න පුළුවන්. හැබැයි දැන් මේක 16 වතාවක් මෙහෙම දෙපැත්තට බෙදිලා කියලා තියෙනවා. කිව්වට මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ණය නොගෙන ඉඳලත් නැහැ. හැමෝම ණය අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ලංකා පොස්ට්පේඩ් එක. ලංකා පොස්ට්පේඩ් එක පොස්ට්පේඩ් අපනයනය කරන්න විශාල වශයෙන් ජාත්‍යන්තරයට යවන්න ඉල්ලුම් තියෙනවා. නමුත් ජාත්‍යන්තරයට යවන්න බැරි නඩු තීන්දුවක් තියෙනවා. ජාත්‍යන්තරයට ලංකාවේ තියෙන පොස්ට්පේඩ් යවන්න බෑ කියලා. අදත් එප්පාවල පොස්ට්පේඩ් එකේ ටොන් 10,000 ලංකාවේ පොහොර සමාගම් වලට දුන්නට අමතරව පොස්ට්පේඩ් එකක් තියෙන්නේ මගේ යටතේ. 10,000ක් ටොන් 10,000ක් තියෙනවා අදත් ස්ටෝක් එකේ. හැබැයි ඒ ටොන් 10,000ම ස්පෝට් කරන්න නැත්නම් අපනයනය කරන්න ඉල්ලනවා. හැබැයි අපිට අපනයනය කරන්න දෙන්න බෑ නඩු තීන්දුවකින්. ඒක නවත්තලා තිනවා. අද මම භූවිද්‍යාවකින් තමයි එක්ස්පෝර්ට් ලයිසන් එක නැත්නම් අපනයන බලපත්‍රය දෙන්නේ භූවිද්‍යාවයි.
ඔබතුමාට
භූවිද්‍යාවකට ගිහිල්ලා මම කතා කරාම මොකද තියෙන්නේ? සයන්ස් ෆවුන්ඩේෂන් එකයි සයන්ස් ඇකඩමියයි කියලා ඒ ආයතන දෙකෙන් රිපෝට් දෙකක් දෙන්න ඕන භූවිද්‍යාවයකට මේ නැවත මේක ස්පෝට් කරන්න ලයිසන් එක දෙන්න. අද උදේ මං ගිහිල්ලා පැය ගාණක් කතා කරලා මාස 3ක් තිස්සේ දැන් සයන්ස් ෆවුන්ඩේෂන් එකටයි සයන්ස් ඇකඩමියටයි කතා කළා මේකට අවසර දෙන්න. අඩුම වශයෙන් මාසයකට ටොන් 10,000ක් ඇරියොත් අපිට ඩොලර් කීයක් මේ රටට එනවත්? ඒ විතරක් නෙවෙයි, සිමෙන්ති සංස්ථාව අපේ අරවක්කාරු සිමෙන්ති සමාගමට ඇයිති අරවක්කාරු ඉඩම දැන් NC සිමෙන්ති එකට දීලා තියෙනවා. හැබැයි එන්සී එකේ සිමෙන්ති ඔලින් සිමෙන්ති ගත්තට පස්සේ ඉතුරු වෙන ඒ අමුද්‍රව්‍ය අද ඉල්ලනවා ලෝකේ ජාතියන්තර සමාගම් ඇවිල්ලා ඉල්ලීම් කරනවා මේවා හොදලා ඒකෙන් එන අමුද්‍රව්‍ය රට යවලා අපිට විදේශ ආදායම ලබා ගන්න පුළුවන් ඒ වගේ වැඩපිළිවළක් නැතුව වැඩපිළිවළක් හදන්නේ නැතුව අපි හැමදාම ලෝකෙට ණය අරෙන් ගත්ත මෙහෙන් ගත්ත දැන් සමහර අය නම් කියනවා අර ජනාධිපති දැන් මොකද්ද සමහර දේශපාලන පක්ෂවල ආර්ථික වැඩපිළිවළක මොකද්ද ඇව්වම අගමැති බංගලාව ජනාධිපති බංගලාව නුවරඑළිය ජනාධිපති මැදුර අන්න ඒ වගේ ජනාධිපති මැදුරු ටිකක් දීලා මේ රටේ ආර්ථික හදන්න බෑ එහෙමනම් ඉම්රාන් ඛාන් රටේ අගමැති වෙච්ච ගමන් පකිස්තානයේ කරච්චියේ තිබ්බ ජනාධිපති මන්දිරේ නැත්නම් අගමැති මන්දිරේ තිබ්බ හරක් ටික වික්කා හරක් ටික වික්කා කියලා පකිස්තානයේ ආර්ථිකය හැදුනේ නැහැ ඉම්රාන් ඛාන් දවසකට දෙකකට ජනප්‍රිය වුණාට ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවක් නැවත එළියට ගිහිලා එතන ඉම්රාන් ඛාන්ටත් විපක්ෂයට යන්න වෙලා තියෙනවා ඒ නිසා රටේ ආර්ථිකය හදනවා නම් රටේ ආර්ථිකය ගැන කතා කරනවා නම් රටේ ණය ගැන කතා කරනවා අපි ව්‍යාපාර කරන අය ව්‍යාපාර නොකරනව නෙමෙයි අපි ගෙදරක වුණත් ගෙදර පාලනය කරගන්න ගෙදර ඉන්න අම්මයි තාත්තා සමහර නෝනලා ඉන්නවා රුපියල් 20000ක් දුනොත් 20000ෙන් කන්න බොන්න පුරුදු වෙලා ඉන්නවා හැබැයි සමහර නෝනලා ඉන්නවා ලක්ෂ එකහමාරක් ගෙදරට ගියත් ගිහින් දුන්නත් ලක්ෂ එකහමාරෙන් කන්න පුරුදු නැති අයත් ඉන්නවා ඒ නිසා මම හිතනවා මේ IMF පායතනය මේ වෙලාවේ කෙවිත අතට ගත්ත එක මේ රටට වටිනවා කෙවිත අතට ගත්තේ නැත්නම් අපි පහුගිය 16 වතාවක් කරපු දේවල්ම තමයි අපි මේ 17 වෙනි වතාවේදී කරන්නේ ඒ නිසා 17 වෙනි වතාවේදී හරි අපි කරන්නේ නැති දේ IMF එක හරහා හරි අපිට කෙවිත අරගෙන මේ කරන වැඩපිළිවෙලට අපි සතුටු වෙන්න ඕන මේ වැඩපිළිවෙල නිසා දැන්වත් මේ රට ගැන හිතලා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් IMF එකෙන් හරි අපිට හදලා දුන්නේ ගැන කියන එක මේ අවස්ථාවේදී කියමින් මේ මට දීපු කාලය අවසන් වෙන නැනින් මුතුමේ ස්තුතිවන්ත වෙමින් මන්නේන
ගරු ඉන්ද්‍රින් මන්ත්‍රීතුමා
ගරු චාමර ඇමතුමා දැන් තමුන්නාන්සේ කියපු විදිහට IMF එකෙන් ලබා දුන්න නිර්දේශ සහ ඕඩර් වලට අනුව තමයි දැන් මේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මේ ත්‍රස්ත ප්‍රතිත්‍රස්ත පනත ලාභ ලබන රාජායතන
කෙටියෙන් කියන්නේ මන්ත්‍රීතුමා මේ කාලේ ප්‍රශ්නයක් තියෙනවා
මේ සියලු දේවල් තමුන්නාන්සේ ඒ ගැනද මේ සඳහන් කළේ කියන එක මම දැනගන්න කැමතියි
යාගේ වෙලාවෙදී
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම IMF විවාදය තුල අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා අවස්ථා ගණනාවකම අපි රජයක් විදියට අපේ රට IMF සමග ගනුදෙනු කරලා තියෙනවා. නමුත් අපි බංකොලොත් රටක් විදියට මීට වසරකට එකමාරකට කලින් පත් වුණාට පස්සේ අපි IMF එකට ගියා. මම හිතන්නේ අපේ රට බංකොලොත් භාවයට ඇද වැටෙන්න කලින් විපක්ෂයක් විදියට අපි වගකීතු විපක්ෂයක් විදියට අපි කෝ IMF සමග ගනුදෙනු කරන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ගනුදෙනු කරන්න කියලා කිව්වා අපි. හැබැයි ඒවකට වර්තමාන රනිල් විකුස් ජනාධිපතිතුමාට සහයෝගය දෙන රාජපක්ෂ රජය මේ සම්බන්ධව කටයුතු කරේ උසුළු විසුළු කරලා. වගකීමෙන් කටයුතු කර නැහැ. අපිට මතකයි ඒවකට හිටපු ඇමතිවරයෙක් වන අජිත් නිවාඩ් කප්රාල් මහත්මයලා, PB ජයසුන්දර වගේ නිලධාරීන් කටයුතු කරේ හාස්‍යජනක ආකාරයට. හැබැයි නිසි අවස්ථාවේ නිසි තීන්දුව తీරන නැගත්තු එවකට රජය අපේ රට බංකොලොත් භාවයට ඇදලා දැම්මා. මේ බංකොලොත් භාවයට ඇදලා දාපු රටේ බංකොලොත් පුරවැසියෝ විදිහට අපිට අද ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි IMF එකට යන්න කියපු පිරිසක් විපක්ෂයක් විදිහට විශේෂයෙන්ම සමගි ජන බලවේගය. හැබැයි මේ රට මෙතෙන්ට ඇදලා දාන්න දායක වුණු අය නෙමෙයි සමගි ජන බලවේගය අපි. ඒකේ ලොකුම පංගුකාරයෝ තමයි අද රනිල් වික්‍රමසිංහත්තුමත් එක්ක මේ ආණ්ඩු කරන පිරිස. විශේෂයෙන්ම රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය ගැන කතා කරද්දී රාජ්‍ය සේවයට මේ වගේ විශාල බරක් තැබුවේ වෙන කවුරුත් නෙමෙයි මේ රාජපක්ෂ පාලනය. මේක මෑතකම අත්දැකීම තමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ
ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කරන්න ඔවුන් කටයුතු කරා. ඒක තමයි මෑතක තබන ලද ලොකුම බර. ඒ වගේම ඊට කලින් දශකයකට එකහමාරකට අතර කාලයක් රාජ්‍ය සේවය රටේ ජනතාව මත පැටෙව්වේ මේ අද IMF එකට යෑම ගැන පණලිකුස් ජනාධිපතිවත් එක්ක ආණ්ඩු කරන අය තමයි. අපි දිගින් දිගටම කිව්වා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම නෙමෙයි වෙන්න ඕනේ, රාජ්‍ය සේවයේ සේවය කාර්යක්ෂම සේවයක් බවට පත් කිරීම කියන කාර්යය. විශේෂයෙන් අපි රාජ්‍ය සේවය නෙමෙයි බර කරන්න ඕනේ, වැඩි කරන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ නෙමෙයි වැඩි කරන්න ඕනේ. අපි වැඩි කරන්න රටේ ව්‍යවසායකයෝ. රටේ ව්‍යවසායකයෝ වැඩි කරන්න ඕනේ. රටේ ව්‍යවසායකයෝ ලක්ෂයක් හදන්න කටයුතු කරා නම් ඔය රාජ්‍ය සේවයට ලක්ෂයක් ගන්න වෙලාවේ ලක්ෂයක් ඕනේ, අඩුම ගන්න 1000ක් හදන්න කටයුතු කරා නම් මම හිතන්නේ රැකියා ලක්ෂයක් දෙකක් බිහි කරන්න පුළුවන් වෙනවා. ඉතින් රටක ව්‍යවසායකයෝ වර්ධනය කිරීම වැඩි කිරීම තමයි විය යුත්තේ කියන එක තමයි අපි සමග ජන බලවේගයේ විදියට දරන මතය. ඒ වගේම අද අලුතෙන් ව්‍යවසායකයෝ හදනවා වෙනුවට ඉන්න ව්‍යවසායකයෝ නැති බංගස්ථාන කරන තත්ත්වයට තමයි මේ රජය කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන් වර්තමාන පණවල තියෙන බදු, ඒ වගේම ව්‍යවසායකින්ට විශාල බරක් බවට පත් වෙන විදුලි බිල, ඒ වගේම අපනයන කරුවන්ට මත පණවල තියෙන බදු කියන කරුණු කාරණා අනුව අද කර්මාන්ත ගණනාවක්, මම මේ කියන කර්මාන්ත සුළු පරිමාණේ රැකියා 10 15 12 හදන කර්මාන්ත සිට මධ්‍ය පරිමාණ මහා පරිමාණ කර්මාන්ත දක්වා වීදිලා තියෙනවා. ඒ නිසා රටක අපනයන වර්ධනය කරන්න නම් අපිට අපේ ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න ඕන. ඒ ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න අවශ්‍ය තීන්දුව తీන්න ගන්න ඕන. අද ඉදිරි කිරීම් කර්මාන්තයේ කඩාවැටලා තියෙනවා. අපේ ඉදිරි කිරීම් ශේෂ්ත්‍රයේ ව්‍යවසායකයන් අපේ රටේ තුල විතරක් නෙමෙයි, අපි විදේශ රටවල ගිහිල්ලා ඉදි කිරීම් කර්මාන්තයේ දායක වෙලා තියෙනවා. අපි දකුණු ආසියාතික රටවල, ඒ වගේම අග්නිදිග ආසියාතික රටවල, ඒ වගේම අද වේගයෙන් දියුණු වෙන අප්‍රිකානු රටවල අපේ කර්මාන්තකරුවන් විශේෂයෙන් ඉදි කිරීම් ශේෂයේ කර්මාන්තකරුවන් නියැලෙමින් හිටියා. ඒ සියලු දෙනාම අද මේ රටේ බංකොලොත් භාවයත් එක්ක බැංකු පොලි වැඩි වෙලා තමන්ගේ කර්මාන්ත දුවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අය ශක්තිමත් කිරීම ඉතාම වැදගත් අංගයක් විදියට දකිනවා. විශේෂයෙන්ම අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න ඕන. හැබැයි අපි කියන්නේ මේ රට තුල රටේ ජනතාවට අවශ්‍ය නිෂ්පාදනයන් කිරීම ගැන නෙමෙයි, ලෝකෙට අවශ්‍ය නිෂ්පාදනයන් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න ඕන. අපිට ඍජු විදේශ ආයතන එන්න ඕන. අපේ රටේ ඍජු විදේශ ආයතන එන්න තියෙන ලොකුම බාධා විදියට මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මම දකින්නේ අපේ රටේ නීති. අපේ රටේ නීති, අපේ රටේ ව්‍යවසායකයෙක් ආවොත් ආයෝජකයෙක් ආවොත් ඔහුට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න, අනිමතීන් ටික ගන්න, ඉඩම් ටික ගන්න, අවසරයන් ටික ගන්න වසර ගණනාවක් ගත වෙනවා. ආයෝජකයෙක් රටතුළට ඩොලර් අරගෙන එන්නේ අවුරුදු දෙක තුනක් ඒ ඩොලර් බැංකුවේ තියලා තියන්න නෙමෙයි. ඒක ඉතාම කෙටි කාලයක් තුළ ආයෝජනය කරලා තමන්ට ඒ රිටර්න් එක ගන්න. හැබැයි ඒ වටපිටාවක් අපේ රටේ නැහැ. අන්න ඒ වට නීති හැදීම ඉතාම වැදගත්. හැබැයි අද අපේ වර්තමාන රජය මේ ආණ්ඩුව ව්‍යවසායකයන්ව ශක්තිමත් කරන්න, ඍජු විදේශීය ආයෝජකයන් ශක්තිමත් කරන්න නීති හදනව වෙනුවට තමන්ගේ ආණ්ඩුවට අවශ්‍ය ආරක්ෂාව ලබා ගන්න, තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂාව ලබා ගන්න අවශ්‍ය ත්‍රස්ත පනත වගේ නීති රීති තමයි රෙගුලාසි තමයි ශක්තිමත් කරමින් යන්නේ, පනවමින් යන්නේ. දැන් අපිට ලොකු සැකයක් හිතෙනවා මේ ත්‍රස්ත පනතත් IMF එකේ කොන්දේසියක්ද කියලා. එහෙම සැකයක් ඉදෙනවා. මම හිතන්නේ එහෙම කියලා. නමුත් එහෙම හිතන්න වෙනවා. මොකද ඒ විදියට මර්ධනය තුලින් ඉදිරි කාලය තුල රට ඉස්සරහට අර යන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක ශක්තිමත් ක්‍රමයක් විදියට අපි දකින්නේ නැහැ. ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කරන්න බැරි එකම දේ තමයි අපි දකින්න කරන්න ඕනම දේත් ඒක තමයි. ඒ තමයි දූෂණේ නැතිව. දූෂණය නතර කිරීම කරන්න බෑ. මොකද දූෂිතයෝන් පිරිසක් පිරිවරාගත්තු ආණ්ඩුවක් ඉදිරියේ තමයි අපි මේ ආණ්ඩුව දකින්නේ. ඒ වගේ නාස්තිකාර වියදම් අපි දකිනවා මේ බංකොලොත්තුණු රටේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. අපේ රට බංකොලොත් වෙලා තියෙදි දූෂණය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි එක්ස්ප්‍රෙස් නෞකාව සම්බන්ධව නඩුවේ අපේ රට ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක්, 6 කියමු 2, 6න් භාගයක් කියමු, ඩොලර් බිලියන 3ක් කියමු, විශාල ප්‍රමාණයක් ලබා ගන්න තිබුණු අවස්ථාවක් මේ දූෂිත පුද්ගලයෝ හරහා දූෂිතයන් හරහාද අපිට අහිමි වෙලා තියෙනවා. මේ රට බංකොලොත් වෙච්ච වෙලාවෙත් කොමිස් අරගෙන මේවට මැදිහත් වෙලා මේ නඩුකටයුතුවට මැදිහත් වෙලා මේ ජාත්‍යන්තර සමාගම් එක්ක ඩීල් දාලා ඔවුන් අද මේ අපේ රටට ලැබිය යුතු වන්දි මුදල් පවා අහිමි කරලා තියෙනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අපි දැවැන්ත දායකත්වයක් අරගන්න ඕන අවස්ථාවක්. ලෝකයේ ආහාර නිෂ්පාදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් අවස්ථාවක්. අපි අපේ ගොවියව ශක්තිමත් කරලා තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ පොහොර තහනම හරහා අපේ ගොවියට ලක්ෂ රුපියල් බිලියන 46ක් ගෙවිය යුතුයි කියලා රාජ්‍ය ඇස්තමේන්තුවක් තියෙනවා. ඒ ඇස්තමේන්තුව අනුව මේ ගොවින්ට අවශ්‍ය වන්දි මුදල ගෙවලා තියෙනවද? ගෙවන්න කටයුතු කරාද? එහෙනම් වර්තමාන රජය කළ යුතු පළවෙනි සහ ප්‍රථම රාජකාරියක් ඉදිරියට අපි දකිනවා. මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් අපේ රටේ පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට රජයේ රාජ්‍ය නිලධාරීන් විසින් අන්වාගත්තු ඒ මහකන්නේ වන්දිය රුපියල් බිලියන 46කට ආසන්න ප්‍රමාණයක් වන්දිය ගෙවීමට කටයුතු කරන්න ඕන. ඒ හරහා තමයි අපේ කෘෂිකාර්මික ව්‍යවසායකයන් ශක්තිමත් වෙන්නේ. අපේ තරුණ ගොවියන් කෘෂිකර්මාන්තය දක්වා මේ ගමන් කරන්නේ. ඔවුන් කෘෂි ව්‍යවසායකයෝ බවට පත් වෙන්නේ ඒ ශේත්‍රයට අවශ්‍ය ශක්තිය ලබා දීම තුලිනුයි. ඒ වගේම නියමිත මිලක් ලැබෙන්න ඕන. අපේ රටේ වී නිෂ්පාදනය සිදු වෙනකොට අපේ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අතිරික්ත හාල් ප්‍රමාණයක් අපේ රට පහුගිය අවුරුද්ද ඇතුළත ගෙනාවා. අපි දිගින් දිගට මේවා සම්බන්ධව කතා කරා. එතකොට කෘෂි ව්‍යවසායකයෙක් හැදෙනවද? අපේ ප්‍රදේශයේ බරපතල ප්‍රශ්නයක්, අදටත් තියෙන ප්‍රශ්නයක්. අද කොළඹ කොහෙවත් බිත්තරයක් හොයාගන්න පුළුවන්ද? ගමේ කඩේක බිත්තරයක් හොයාගන්න පුළුවන්ද? සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා විදේශිකයන්ට බිත්තරයක් ගන්න ගියාම බිත්තර රාක්ක පිටින් හිස්. මොකද වැරදි තීන්දුව తీරන ඒ කර්මාන්තයේ නගා සිටුවීමට අවශ්‍ය තීන්දුව తీරන ගන්නවා වෙනුවට මේ දේශපාලඥයන්ට, මැති අමතුරුන්ට අවශ්‍ය මේ කොමිස් එක ගන්න අවශ්‍ය තීන්දුව తీරන තමයි ගත්තේ. අද බිත්තර කර්මාන්තයේ සාමුලින්ම අඩපණ වෙලා තියෙන්නේ. අලුතෙන් මේ කර්මාන්තයේ කට්ටිය එකතු වෙන්නේ නැහැ. පහුගිය කාලේ වැහිලා ගිය කුකුල් ෆාම් ටික අලුතෙන් ශේත්‍රයට ඇතුළත් වෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රජය IMF ගියා කියලා මේ සමස්ත ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ගත යුතු නීති රීති තියෙනවා. අනපනක් තියෙනවා. ඒව එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි විපක්ෂයක් විදියට ජනාධිපතිවරයාටත් රජයටත් කියනවා දූෂණය නවත්තන්න අවශ්‍ය නීති රීති ගේන්න, ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න අවශ්‍ය නීති රීති ගේන්න ශක්තිමත් කරන්න කියන එක මතක් කරමින් මම නවතුන ඔබතුමීට ස්තුතියි.
ස්තුතියි ගරු ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 23ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමිය. First of all, I would take this opportunity to congratulate Ms. Rukshani Vijayasurya and Himali McLean for the Rukshani's Principles of Accounting, the short story book, and Himali's Kilnochi, the short story. Those two books were selected to the Commonwealth Short Story Prize for 2023. So I take this opportunity to congratulate those two authors. Garu Sabhapatthumiya, මේ අවස්ථාවේ අපි IMF ණය ලැබිලා ඒ ගැන යම් ආකාරයේ සතුටකින් තමයි කතා කරන්නේ. හැබැයි මේක ලබා ගන්න පෙර තිබ්බ තත්වය මොන වගේ තත්වයක්ද, අපි මොනතරම් අමාරු කාලයක් පහුගිය කාලේ පසු කරාද කියන කාරණේ සම්බන්ධයෙන් යම් සිහිකිරීමක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි කවුරුත් දන්නවා 2022 මාර්තු මාසේ තමයි කොහොමුණත් අවසානයේ මොන හැලෑපීම් තිබ්බත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ IMF ණය සම්බන්ධයෙන් නැවත ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ අපි 2022 4/12 වෙනිදා ලෝකෙට ප්‍රකාශ කරනවා අපිට ණය ගවන්න බෑ කියලා. බයිලටරල් පේමන්ට් එකක් හැටියට චීනෙට තිබ්බ ගෙවන්න තිබ්බ ණය අපි 2022 4/18 එක පුළුවන් වෙලාවක ගෙවනවා කියලා අපි කියනවා. ඊට පස්සේ අපිට මේ ණය ඩිෆෝල්ට් කරන්න සිද්ධ වෙනවා. අපි පහුගිය කාලේ පුරාටම බොහෝමයක් දෙනෙක් මේ දෙදා මේ IMF එකට යන්න කියලා කිව්වොත් අපි IMF එකට ගියේ නෑ. ඒක අපි දන්නවා. අපි විශාල මැන්ඩේට් එකක් අරගෙන ආපු ආණ්ඩුවක් හැටියට අපි මුලින්ම කරේ අපිට තිබ්බ ටැක්ස් එක අපි ටැක්ස් ලැබෙන අපි මුදල් ලැබෙන ක්‍රම අඩු කරගත්තා. අපි ටැක්ස් එක නැති කරගත්තා. සාමාන්‍ය මැන්ඩේට් එකක් වැඩි වෙනකොට ෆිච් රේටින් වල වගේ දේවල් වලදී සෑහන වශයෙන් අපේ රටේ තියෙන ෆිච් රේටින් වැඩි වෙනවා. හැබැයි අපි ඡන්දයෙන් පස්සේ ඒ ටැක්ස් එක අඩු කරන ගත තීරණයෙන් පස්සේ අපේ ෆිච් රේටින් අඩු වෙනවා. ඉතින් අපිට අපි කොහොම වුණත් අපිට මේ IMF එකට යන්න විශාල කාලයක් ගත වුණා. සමහර අවස්ථාවල මේ රට කොච්චර අමාරු තත්ත්වයකට පත් වෙලාද කියනවා නම් ලංකාවේ තියෙන බැංකු 23ම එකතු කරලා ගත්තාම ඩොලර් බිලියනයක් අපිට නැති තත්ත්වයකට පත් වුණා. සාමාන්‍ය අපිට එක වාරයකට ලංකාවේ ගෑස් නිදි ගේන ඩොලර් බිලියන 3ම ආරක් යනවා. අපි මම විශ්වාස කරා මම දැක්කා අපි කියවපු ඉතිහාසය තුල 2000න් පස්සේ අපි දැක්ක අවස්ථා ගණනාවක් තියෙනවා මේ වගේ ආර්ථික අපහසුතාවයන් අපි වත් වෙච්ච. 1953 අර කන්දසාමි මැරුණට පස්සේ නැවක තමයි කැබිනට් එක තිබ්බේ. ඊට පස්සේ 1956 SWRD බණ්ඩාරනායක මහත්තයා මැරුවාම 1962 කුමන්ත්‍රණය, 1972 කැරැල්ල, ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, 83 කලකෝලාහලය, ඊට පස්සේ 88 89 ආපෝ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, ඊට පස්සේ 2004 සුනාමිය, ඊට පස්සේ අපි දැන් මේ මුහුණ දෙල තියෙන තත්ත්වය. ඒ තත්ත්වයන් වලටත් එහා ගිය අමාරු තත්ත්වයක තමයි අපි අද අපි පහුගිය කාලේ මුහුණ දීලා හිටියේ. 2001 අපි දන්නව ආර්ථිකය ඍණාගයක් ගත්තා. හැබැයි අපි කොයිලෙක්වත් ඩිෆෝල් කරේ නැහැ නේද ගෙවල්. අපි නෑ ඔගේ වැටියේ නෑ. හැබැයි පහුගිය කාලේ 2022 අවුරුද්දේ සමහර රේටින් ඒජන්සිස් අපි ජංක් රටක් හැටියට අපු හඳුන්වනවා. එහෙම තත්ත්වයක් අපිට තිබ්බේ. අපි සමහර කාරණාවලදී පසුගාමීව ඉඳලා හැබැයි අවසානයේ අපි තේරුම් අරගෙන 2023 මාර්තුලින් පස්සේ 2023 අප්‍රේලින් පස්සේ අපි මේ ගමන ආරම්භ කරනවා. එතකොට IMF එකට අපිට යන්න අපි ආරම්භ කරන්නේ 2023 මාර්තුවල. එතනින් පස්සේ අපි IMF ණය ගන්නවා අපි අවුරුද්දක වගේ කාලයක් තුල. අපි 2022 මැයි වෙනකොට ගරු සභාපතිතුමනි මැයි 24 අපි 2022 මැයි 24 වෙනදා තමයි අපි ලසාඩුයි ක්ලිෆර්ඩ් කියන මේ නීතිඥ සමගම් පත් කරගන්නේ මේ IMF එකට යන්න ඒ අවශ්‍ය නීතිඥ සහාය ගන්න. ඊට පස්සේ අපිට අපි වර්චුවල් මීටින්ස් කීපයක් තිබ්බා. ඊට පස්සේ 2022 ජූනි 20යි 34 කාලය තුල IMF මිෂන් එක ලංකාවට ආවා. මේ ආකාරයට අපි රැස්වීම් ගණනාවක් IMF එකත් එක්ක වරින් වර තිබ්බා. 2022 ජූලි මාසෙන් පස්සේ ආපහු නැවත වතාවක් එදා මේ මුල් ආරම්භයෙන් පස්සේ ආපහු IMF එක අගෝස්තු මාසෙ ආවා. අපි IMF එකත් එක්ක ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකකට යනවා. ඒ වෙලාවේ පූර්ව වශයෙන් කොන්දේසි 9කට අපිට එකග වෙන්න වුණා. අපි කවුරුත් දන්නවා අපි කැමති අපිට ඕන විදිහට සමහර දේශපාලන පක්ෂවල අය කිව්වා අපි කොන්දේසි දාලා තමයි IMF එකේ ණය ගන්න කියලා. නෑ අපිට පහුගිය කාලේ පුරාවටම කොන්දේසි දාලා ණය ගන්න තිබ්බා. ණය ගත්තා අපි. හැබැයි අපි පහුගිය කාලේ පුරාවටම කරේ මේ පහුගිය වතාවට ගණනාවෙදිම ඒ IMF එකේ ණය ගත්තට ඒ අවශ්‍ය කොන්දේසි සැපිරුවේ නෑ. ඒ මනා ආර්ථික කළමනාකරණ අපි කරේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වතාවෙත් අපිට IMF එකට යන්න උනේ. හැබැයි මේ වතාවේ අපි IMF එකේ යනකොට වෙන්දා වගේ නෙමෙයි. අපිට කරගන්න කියා ගන්න දෙයක් නැහැ. සමහර කොන්දේසි වල අපිට අකමැති වුණත් එකඟ වෙන්න සිද්ධ වෙනවා. මොකද IMF එක ඇර අපිට වෙන පිළිසරණක් තිබෙන්නේ නැහැ. මේ වෙලාවේ පූර්වගාමී කොන්දේසි ලෙස කොන්දේසි 9කට අපිට එකඟ වෙන්න සිද්ධ වුණා. ඒක තමයි රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ ලැබෙන පරිදි කඩතු කිරීම. 2022 වෙනකොට රිවයිස් බජට් එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. ඒකම IMF එකේ පරාමිතින්ට ගැලපෙන පරිදි ඒ බජට් එක අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒකම 2018 කනිස තෙල් මිල ඒ තිබ්බ ෆෝමියුලා එක අනුව කනිස තෙල් මිල උච්චාවචනය කිරීමේ ක්‍රියාවලියට අපි අනුගත වෙන්න ඕනේ. විදුලි බිල සම්බන්ධනොත් ඒ එකී ආකාරයේ උච්චාවචනය ඒ මිල උච්චාවචනය සම්බන්ධයෙන් ඒ නියමිත පරිදි ඒ කටයුතු කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම අලුතින් මහ බැංකු 50ක් ඉදිරිපත් කිරීම ස්වාධීනතාවය තහවුරු කරන්න. ඒකම බැංකුවල පද්ධතිය බැංකු පද්ධතිවල ස්ථායීතාවය තහවුරු කරගන්න. බැංකින් ස්පෙෂල් ප්‍රොවිෂන් ඇක්ට් එකක් ගේන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. බැංකු පද්ධතිය තියෙන දුබලතා හඳුනාගෙන ඒව සම්බන්ධයෙන් ගවේෂණාත්මක අධ්‍යයනයක් කරන්න කියලා කිව්වා. ඒකම අපි කවුරුත් බැටකාපු අපේ රටේ මිනිස්සු බැටකාපු අර තිබ්බ ණය පොලි අනුපාතය 100%කින් වැඩි කරන්න කියන කාර්යය පැහැදිලිව කිව්වා. ඉතින් මේ කොන්දේසිත් එක්ක මේ පූර්ව කොන්දේසිත් එක්ක අපිට මේ වැඩේට කටයුතු කරන්න සිද්ධ වුණා. ඊට අනතුරුව අපි දිගින් දිගටම මේ ණය තිරසරතාවයේ තහවුරු කිරීම සඳහා උදෙසා ෆයිනෑන්ෂල් ඇෂුරන්ස් එකක් දෙන්න ණය තහවුරු කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එයා දිගින් දිගටම අපිත් එක්ක සාකච්ඡා කරා. 2022 8/22 අගෝ සූ මීටින් එකක් තියෙනවා. ඒදී විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ IMF එක සම්බන්ධයෙන් මොනිටර් කරන්න අපේ ලාංකීය වශයෙන් කටයුතු කරපු ඒ අදාළ කණ්ඩායමට. මොකද මෙච්චර ඉක්මනට අපිට මේක ලබා ගන්න පුළුවන් වීම ගැන. ඉතින් මේ අය එක්ක එකතු වෙලා මේ කටයුත්ත සිද්ධ කරන් යනකොට අපේ ඉන්ඩියන් ක්‍රෙඩිට් ඇෂුරන්ස් එකේ ඒ ලෙටර් එක අපිට ලැබෙනවා. ඒ එක්කම ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට විශාල වශයෙන් ණය ලැබෙනවා. මේ මේ සියලුම කාරණා යද්දී තෙල් ලැබෙනවා, පොහොර ලැබෙනවා. මේ පොහොර ලැබෙච්ච නිසා තමයි යලකන්නේ හරි ගියේ. අද සමහර පෝෂණ වේදිනියෝ සමහර මහාචාර්යවරු ගුව අප්‍රේල් වෙනකොට මේ රටේ කන්න ආහාර නැති වෙයි කියලා. හැබැයි අපිට මේ පොර ටික ලැබිච්ච නිසා අද ආහාර අද අපිට ජනතාවට කිලෝ 10 ගන්න නිකන් දෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපි අපේ රටේ ගොවියන්ගේ හාල් සල්ලි දීලා රුපියල් 100ක් වී කිලෝ එක රුපියල් 100 ගන්න අරගෙන අද දුගී දුප්පත් ජනතාවට මේක නොමිලේ ලබා දෙන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා. හැකියාව ලැබිලා තියෙනවා. ඒක අපි මං හිතන්නේ අපි ඉන්දියානු රජයටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ පොහොර ලබා දීම සම්බන්ධයෙන්. ඒකම 10 වෙනි මාසේ 14 වෙනිදා 2022 පැරිස් ක්ලබ් එකෙන් ඇෂුරන්ස් ලියුම දෙනවා, ලෙටර් එක දෙනවා. හැබැයි මේ 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 කාරණා එක්ක යද්දී අපි දන්නවා අපි පෞගිය කාලේ සමහර අවස්ථාවල තිබ්බ රාජ්‍යතාන්ත්‍රික කාරණාත් එක්ක චීනයේ අපිත් එක්ක අපේ සහෝදර අපේ ජාතියක් අපිත් එක්ක එකතු වෙලා හිටපු ජාතියක් වුණාට චීනයේ තමයි මේ අවසාන ෆයිනෑන්ෂල් ඇෂුරන්ස් ලෙටර් එක දෙන්නේ. අපි දකිනවා ජපනීස් නිවුස් පේපර් එකක දාලා තියෙනවා මේ ශ්‍රී ලංකා ඩෙප් ක්‍රයිසිස් කැන් බී සෝල්ව් කියලා. මං හිතන්නේ ඒතර තමයි කොළ එළිය මුලිම පත්තු වෙන්නේ. ජපාන් නිවුස් පත්තරයක 10/18 වෙනිදා මේ පළවන මේ 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 පුවත මං හිතන්නේ සිසු අපේ අගමැතිතුමාගේ අවමංගලයට සහභාගී වෙච්ච ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ජපාන් අගමැතිතුමාවත් සම්බන්ධ වෙනවා. දැන් 2022 වෙනකොටත් මේක තමයි තත්ත්වය 2022 අවසාන වෙද්දීත් ගරු සභාපතිතුමිය. තවම චීනේ හරියට වචනයක් දීලා නැහැ. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු කණ්ඩායම් අපි සියලුම දෙනා චීන තානාපතිතුමා හම්බෙනවා. අපේ අපි අපිට පුළුවන් විදිහට අපි මේ ගැන කතා කරනවා. අපි මේ සම්බන්ධයෙන් ඉන්දියා තානාපතිතුමාත් අපි හම්බෙන්න ගිය අවස්ථාව ගණනාවකදී. ඊට පස්සේ චීනයේ ඉම්පෝට් එක්ස්පෝට් බැංකුවෙන් තමයි මේ ගැන කතා කරන්න කියන කාරණය එක්සිම් බැංකෙන් තමයි මේ ගැන කතා කරන්න කියලා එය ඔෆිෂියලි පත් කරනවා. මේ බැංකුව තමයි මේ ණය ගැන කතා කරන්න කියලා. ඉන් අනතුරුව ඉන්දියාවේ ෆයිනන්ස් ඇෂුරන්ස් එක දුන්නාට පස්සේ චීනයේ ලිපියකුත් ලැබෙනවා. හැබැයි පළවෙනි චීනයේ ලබා දෙන ලිපිය පැරිස් ක්ලබ් එක පිළිගන්නේ නැහැ. පැරිස් ක්ලබ් එක පිළිගන්නේ නැහැ. නමුත් ඉන් අනතුරුව නැවත වතාවක් සාකච්ඡා කරන්න පස්සේ G20 මීටින් එක තියෙනවා බැංගලෝරුවේදී. ඒ වෙලාවේ චීනයේ කිසිම කාරණයක් මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නව ලිපියක් නිකුත් කිරීම හෝ පැවති ලිපිය සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. හැබැයි කොහොම වුණත් 2023 3/6 වෙනිදා චීනයේ ඒ අදාළ ෆයිනෑන්ෂල් ඇෂුරන්ස් ලෙටර් එක අපිට ලබා දෙනවා. එතකොට 2023 3/20 වෙනකොට ඔය කියන ගැටලුකාරී තත්ත්වය සියල්ල සමනය වෙලා අවුරුද්දක් වගේ ඇතුළත කාලය තුල අපිට පුළුවන්කම ලැබුණා මේ IMF එකට ගිහිල්ලා IMF එක තුලින් මේ ණය පුදල ලබා ගැනීමේ හැකියාව අපිට ලැබුණා. 2023 3/21 වෙනකොට ඒ මුල් වාරිකය ඩොලර් මිලියන 333ක මුල් වාරිකය අපිට ලැබෙනවා. දැන් මේ කාරණාවලදී ජනාධිපතිතුමා ශ්‍යාන් සේවසිංහ මැතිතුමා මුදල් ලේකම්තුමා ඒකම මහ බැංකුවේ අධිපතිතුමා මේ සියලුම දෙනා එකතු වෙලා ડોક્ટર සමරතුංග ඒකම සමහර අවස්ථාවලදී ඇමරිකානු තානාපතිවරු ට්‍රෙෂරි සෙක්‍රටරිව සම්බන්ධ කරපු මහින්ද සමරසිංහ මහත්මයා මිලින්ද මොරගඩ මහත්මයා මේ සියලුම දෙනා එකතු වෙලා මේ කාර්යය ඉෂ්ට කරනකොට අපි පාර්ලිමේන්තු තුල ආණ්ඩුව තුල ඉඳිමින් අපි නොයෙකුත් මතිමතාන්තර ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු පහුගිය කාලේ මේ ආණ්ඩුව තුල හිටියට සමහර අවස්ථාවල අපි ආණ්ඩුව විවේචනය කරපු මන්ත්‍රීවරු. හැබැයි මේ වෙලාවේ අපි දැක්කා මේකේ තියෙන අවශ්‍යතාවය. අපි ඔක්කොම එකහුව වෙලා ඒ කාරණාවට උදව් දීලා මේ IMF එක ණය අවුරුද්දක් වගේ ඇතුළත අපිට මේ තත්ත්වයට ගේන්න පුළුවන්කම ලැබුණා. සමහර රටවල් තියෙනවා විශේෂයෙන්ම ග්‍රීසිය 2009 ඉඳලා මේ ප්‍රොසෙස් එක අරන් ගියේ. 2022 තමයි අවසන් කරේ. සමහර රටවල් අද වෙනකොට තමන් බැංකුව ගත කරලද මුදල් නැවත ආපහු ඒ බැංකුවෙන් ඒ මුදල් ගිහිල්ලා ජනතාව ඉල්ලුවම ගන්න බැරි තත්ත්වයක් පෞගේ සමහර ලෝක රටවල් අපි දකින්න දැක්කා. හැබැයි අද වෙනකොට එකී ඒ අනුතරුදායක තත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මං හිතනවා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ මේ මෙතරම් කඩිනමින් මේ IMF නායක අපිට ගන්න ණය ලබාගෙන මේ හැකියාව ලැබීම ගැන. නොඑක් අවස්ථාවල සමහර දේශපාලන මතවාද විරුද්ධ මතධාරණ සමහර අය බොහොමයක් වෙලාවට බලාගෙන හිටියේ නෑ ප්‍රජාතන්ත්‍රවාදේ නෑ ඡන්ද නෑ වලංගු නෑ මේ ඉන්න ජනාධිපතිට වලංගු බලයක් නෑ මේ ආණ්ඩු ක්‍රමවස්ථාවෙන් පත් වෙච්ච ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවට ජනමතයක් නෑ මේ නොකී එකී නොකී කාරණා කියලා IMF ණය ලැබෙන්නේ නෑ කියලා කිව්වා. දැන් කොහොමද IMF ලැබුණා? දැන් IMF ලැබුණාට පස්සේ මේ ලැබෙන මුදල් අපි කවුරුත් දන්නවා අපිට මේක අපේ සාමාන්‍ය ඉදිරිදා අවශ්‍යතාවයන්ට ඉටු කරගන්න මදි. හැබැයි මොනවද IMF ප්‍රෝග්‍රෑම් එකක් රටට ලැබුණාට පස්සේ ඒක ඕකේ වුණාට පස්සේ ඒක සාර්ථක වුණාට පස්සේ මොකක්ද අපිට තියෙන ප්‍රතිලාභ? අපිට විශාල ප්‍රතිලාභ ගණනාවක් ලැබෙනවා. සමහර ලාවට නොයෙකුත් විශේෂණ එනවා මේ මුදල මදි කියලා, ප්‍රමාණවත් නැහැ කියලා. දැන් පහුගිය කාලේ පුරාවටම අපි අසාධුගත ලේඛනයකට ලක් වෙලා ඉන්නකොට අපිට ණයක් දෙන්න කවුරුත් එන්නේ නැහැ. කවුරුත් මේ IMF ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට ගියාට පස්සේ හැමෝම පිළිගන්නවා ලංකාව වෘත්තිමය වශයෙන් ඒ ණය කළමනාකරණයේ ක්‍රියාවලියකට අද මැදිහත් වෙලා ඉන්නවා කියන කාරණේ. කවුරුවක්වත් අපිට ණයක් දෙන්න බය වෙන්නේ නැහැ. අපේ ආයෝජනය කරන්න බය වෙන්නේ නැහැ. ඉතින් මේ කියන කාරණා හොඳ මැසේජ් එකක් ලෝකෙට යනවා. මේ කියන කාරණා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බංකොලොත් වීම මතම අර බයිලටරල් ණය ආධාර සියල්ල අපි නතර වුණා. හැබැයි සමහර ණය ආධාර අපිට ලැබෙන මොනවද? ADB, World Bank, AIIBB, AIIBB වගේ ණය ආධාර අපිට ලැබුණා. හැබැයි ඒ වෙලාවේ ඒ අවශ්‍ය ඒ අදාළ මුදල් ලැබෙන ව්‍යාපෘති නතර වෙනවා. හැබැයි ඉතින් එහාට ගිහිල්ලා ඒ මුදල් ලැබෙන්නේ රටේ අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතා සපුරන්න. නමුත් දැන් මේ ක්‍රමවේදය තුල ද්විපාර්ශ්වීය වශයෙන් බයිලටරල් ණය ආධාර දැන් කෙමෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඒකම මම ඉස්සෙල්ලා කිව්ව ADB, World Bank, AIIBB, AIIBB ණය ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම බැලුවහම දැන් අපි හිතන අර ණය මුදලම නෙමෙයි අපිට දින සාර්ථකත්වය. අපිට ව්‍යාපාර කරන්න ණයක් ලබා ගන්න මේ පහුගිය කාලේ පුරාට අපි ඇතුළු වුණු ණය කාරණාවට අපි ඇතුළු වෙච්ච දේවල් වල ක්‍රමිකව වැඩකටයුතු කරගෙන යෑමේ හැකියාව අපිට මේක ලැබිලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මේ කාරණා එක්ක දැන් අපිට ඊගාව තියෙන ඊට විශාල අමාරු කාර්යයක්. අපි කොහොමද ඉස්සරහට යන්නේ? අපිට තියෙන අපිට අපි මේ උදා කරගත්තට වැඩිය සාර්ථක කරතර වැඩිය අපිට විශාල අභියෝග ගණනාවක් තියෙනවා. ඒ අභියෝග ගණනාව අපිට ගෙනියන්න අපි ඔක්කොම එකව වෙලා අපි ස්ථාවර භාවය ඇති කරගෙන අපිට ඉස්සරහට යන්න වෙනවා. විශේෂයෙන් ආජෙන්ටිනාව වගේ රටක ගත්තාම IMF එකේ මේ මූලික තත්ත්වේ ඉඳලා වැඩ කරගෙන යනකොට දේශපාලන අස්ථාවරතාවය මත සියලුම ඒතිබ ස්ථාවර තත්ත්වේ මගහැරීම මත IMF ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කඩාකප්පල්ලා තියෙනවා. මං කියන්නේ මේ වෙලාවේ තමයි අපි ඔක්කොම එකව වෙන්න ඕනේ. තව අවුරුද්දක් එකමාරක් අපි ඔක්කොම එකව වෙලා මේ කටයුතු ටික සාර්ථක කරන්න වැඩ කරන්න ඕනේ. ඒක තමයි ව්‍යුත්ත. එහෙම නැත්නම් අපි විශාල ආගාධයකට යනවා. මොකද අපිට සාකච්ඡා කරන්න පුළුවන් අපි ඇයි 16 වතාවක් දිගින් දිගටම ඇයි අපි IMF එකට ගියේ? ඇයි අපිට මෙහෙම වුනේ කියන කාරණේ අපි සලකලා අපි වෙන්දර වැඩි අපි නිකන් පොල්ලෙන් ගෙවුවා වගේ තන ගියේ තියෙන්නේ. අපිට එදිනෙදා අවශ්‍ය ගෑස් ටික ගෙන්න ගන්න අපේ මුළු බැංකු විසිතුරම ගත්තාම ඩොලර් මිලියනක් හොයාගන්න බැරි තත්ත්වයක් අපි පත් වුණා කියන්නේ. අපි කොහෙද ඉන්නේ? එතකොට එතනින් යන්තම් මිදිලා තව තැනකින් ණයක් ගන්න පුළුවන් තත්ත්වෙට පත් වෙලා ණය ටිකක් සල්ලි ටිකක් ඇවිල්ලා ගියාට පස්සේ අපිට සෑහෙන තව ඉස්සරහට හිතන්න දේවල් ටිකක් තියෙනවා. මේ අපි අත්හිටවන ණය අපි කවද්දාපෝ ගෙවන්නේ? කොච්චර කාලයකට මේ ණය අත්හිටෙනවද? මේ තුල අපිට කොතරම් සහනයක් ලැබෙනවද? එහෙම නැත්තම් මේ ගෙවන්න තියෙන ණය වලින් කොතරම් බොල් ණය වශයෙන් කපා දානවද? ඒ සියල්ල තීරණය වෙන්නේ අපි ඔක්කොම එකහුව වෙලා ගන්න තීන්දුව తీරත් එක්ක. දැන් අපිට ලොකුකම් අපේ පඬිතකම් කතා කරන්න වෙලාවක් නෙමෙයි. අපි කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් අපිට සිද්ධ වෙනවා මේ කාරණේ තුල වැඩ කරන් යන්න. අවුඩ කෙනෙකුට කියන්න පුළුවන් නෑ මං ආවහම මම මේක දෙනවා මං ආවහම මේ සහනාධාර දෙනවා මං ආවහම මේ IMF ගණන් ගන්න නෑ වෙන ඒ කියන්න පුළුවන් නමුත් ප්‍රායෝගික කරන්න පුළුවන්ද කරන්න පුළුවන්කමක් නෑ ඒ නිසා සමහර අවස්ථාවලදී දැන් මම මම විශ්වාස කරේ පහුගිය කාලේ පුරාවට මම හැමදාම කතා හිතුවේ මට ඒක දැනෙලා තිබ්බේ තෙල් ටැංකිය වලින් එකක්වත් පිටරට කිසිම උඩ දෙන්න එපා තෙල් ටැංකි ටික අපිම තියා ගන්න ඕනේ සභාපතිතුමිය මේ තෙල් ටැංකි ටික එකතන දිරලා යනවා නම් මෙවමන කාලයක් තිස්සේ පහුගිය කාලේ පුරාවට සිද්ධ වුණේ ඒක නම් අපි තවදුරටත් මේ පටු විදිහට අපි හිතලා වැඩක් තියනවද අපිට බැරිද මේ තෙල් ටැංකි ටික කවුරු හරි කෙනෙක් ප්‍රයෝජන ගන්නවා නම් ඒකට 100ට ගන්න කොටස් ප්‍රමාණයක් අපි දීලා විනිවිද විනිවිදභාවයෙන් යුතුව මං කියන්නේ මේ පුද්ගලීකරණය පහුගිය කාලේ අපි අධ්‍යක්ෂපු විදිහට අර ගජවිතුරු සංකල්ප මත ගජවිතුරන්ට මේ දෙන්න කියලා මං කියන්නේ විනිවිදභාවයෙන් යුතුව වඩා කළමනාකරණය යුතුව අපි කටයුතු කිරීමේ කාර්යයට අපිට යන්න වෙනවා සමහර අමාරු තීරණ ගන්න වෙනවා දැන් අපිට සිද්ධ වෙන්නේ අපිට සිද්ධ වුණේ පහුගිය කාලේ පුරාවටම මේ ආණ්ඩුව තුල ඉඳමින් ඉතාමත් අමාරු තීරණ ගන්න අපිට සිද්ධ වුණේ චිත්ත බෙහෙත් බොන්න හැබැයි ඒකට එහෙම අපි චිත්ත බෙහෙත් බොනකොට සමහර ලාවට දේශපාලන වශයෙන් වෙනස් මතධර්ම අපේ සහෝදරවරු විතරවණ නෑ නියමයි මෙහෙමනේ අනකොට අපිට පුළුවන් අපිට ඉක්මනට බලය අරගන්න නෑ බලය ගත්තත් ඔබතුමාලට පාලනය කරන්න තියෙන මේ අමාරුකම තමයි මං හිතන්නේ අපි ඔක්කොම එකහුව වෙලා මේ වෙලාවේ මේ මල් වට්ටියේ අත තියනවා නම් මල් වට්ටියේ අත ගහනවා නම් අපි ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන් තමන් කොතරම් ඉක්මනට බලය ගන්නවද කියන කාරණේ නෙමෙයි මේ වෙලාව තියෙන්නේ මොකද අපිත් විශ්වාස කරපුවා දැන් මට ඡන්දෙ දුන්නේ මට ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙ දෙන කට්ටිය. ඔහොම රනිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධව නඩු දෙකක් දාලා තුවා පරාජය කළා තියෙනවා. නමුත් අද අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ඓතිහාසික ක්‍රම ඓතිහාසික කාරණා එක්ක කර සභාපතිතුමිය අපිට එකහුව වෙලා වැඩ කරන්නේ. ඇයි අපි එකහුව වෙලා වැඩ කරන්නේ? අපේ රටේ දේශපාලන අපේ මගේ පුද්ගලික දේශපාලන අනාගතය මොන වෙයිද කියලා කියන්න බෑ. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක යුතුව වැඩ කරන්න. ඇයි මම එහෙම කියන්නේ? මේ මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුර ගන්න පිළි තත්ත්වයි පත් වෙලා තියෙනවා. ඒකට දේශපාලකයෝ වගේම රාජ්‍ය සේවකයෝ වගේම සියලුම දෙනා එකට වාක්‍ය කියන්න ඕනේ. අපි ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. අපිට 100ක් වෙනස් වෙන්න බැරි වෙයි. හැබැයි අපිට 105ක් 10ක්වත් වෙනස් වෙන්න මේක තමයි සුදුසුම අවස්ථාව. මෙතනින් එහා අර අපි විශ්වාස කරපු දේවල්, අපි හිතපු පතපු දේවල්, අපේ පරණ ඇදහිලි, අපේ පාරණ කෝන්තර ඒවත් එක්ක අපිට තීන්දු තීරණ ගන්න පුළුවන් සුදුසු කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. මේක තමයි ව්‍යුහතුම අපි දන්නවා ඔබතුමී දන්නවා මේ තත්වයන් තුල මෙවැනි තත්වයන් තුල මෙවැනි මිනිස්සුන්ගේ අමාරුකම් තුල මේ රටේ උත්තරීතරව තන වෙන මේ රටේ පාර්ලිමේන්තුව තව සුළු මොහොතක් ගියානම් සමහරට ගිනිපත් වෙනවා. සමහර විට කැරලිකාර පැසිස්වාදී දේශපාලන අන්තවාදීන්ගේ අතරපත් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ වෙලාවේ දේශපාලන වශයෙන් බෙදිලා වෙන් වෙලා එයාට මෙයාට ඇඟිල්ල දික් කරන වෙලාව නෙමෙයි. මේ තියෙන්නේ අපිට අපි ඔක්කොම එකව වෙලා මේ ඉස්සරහට තියෙන ඊටදී අමාරු කාලයක්. IMF එක ගත්ත අසංකරා හරි. හැබැයි IMF එක කියන තීන්දුව తీරන අපිට ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා.
එහෙම කරද්දී දෙක කාලයක් තියෙනවා.
විනාඩි
2යි.
එහෙම කරද්දී කරු සභාපතිතුමිය සමහර ලාඩ විපක්ෂයේ අයිතන් ඉන්නව නම් නෑ නියමයි මේ අමාරු තීන්දුව ගන්නවා. අපි පුළුවන් තරම් ඉක්මනට මේ ආණ්ඩුව වටන්න ඕනේ කියලා. ඒක තමයි ව්‍යුත්ත. අපි ඔක්කොම එකව වෙලා හරි තීරණ ගමු. නිදාසෙ පස්සේ හැමදාම සිද්ධ වෙලා තියෙන කරු සභාපතිතුමිය දිගින් දිගටම දිගින් දිගටම අපි දේශපාලන තීන්දුව ගත්තා. අපි කවදාකවත් නිවැරදි තීන්දුව ගත්තේ නෑ. ඒ නිවැරදි තීන්දුව නොගැනීම තුළ තමයි සමහර පෙහි ටැක්ස් එක සමහර රාජ්‍ය සේවකයන් අය කරගන්න නැතුව අහිංසක අල කිලෝයක ලුණු කිලෝයක පරිප්පු කිලෝයක මිලදී ගත්ත අහිංසක මිනිස්සුගේ ඒ බදු මුදල් වලින් නැවත වතාවක් එයට ගෙව්වේ. මම කියන්නේ නෑ එයට ගෙවන්න එපා කියලා. හැබැයි එවැනි දේශපාලන තීන්දුව නිසා තමයි රට මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට අපිට වෙන සරණක් නැහැ. එයාට ටැක්ස් එකක් ගහන්න වෙලා තියෙනවා. අද වෙනකොට අපිට වෙන කරන්න දෙයක් නැහැ. අද රුපියල් ලක්ෂ කියන්නේ මොකද්ද සභාපතිතුමිය? රුපියල් ලක්ෂ ගන්න මිනිසුන්ට අපිට ටැක්ස් එකක් ගහන්න වෙලා තියෙනවා. ඇයි අපිට කරන්න දෙයක් නැහැ? හැබැයි අපි 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 අනාගතේ, මුදුරු අනාගතේ මේ තත්ත්වය වෙනස් වුණාම, අපි ඔක්කොම එකහුව වෙලා වැඩ කරාම, අපි ඔක්කොම එකහුව වෙලා ලයිට් එකක් වැඩිපුර ලයිට් එකක් තියනවා නිව්වාම, අපි ඔක්කොම එකහුව වෙලා වැඩිපුර ටීවී එකක් තියනවා ටීවී එක නිව්වාම, අපි ඔක්කොම එකහුව වෙලා මේ தත්ත්ව විනාශ කරන අපි ඔක්කොම එකහුවලා අපේ රටේ ජේසිය සම්පත් රැකගෙන අපේ රටේ නිෂ්පාදනය වැඩි කරගෙන අපේ නාස්ති අඩු කරගෙන කරප්ෂන් එක අඩු කරගෙන අපේ රටේ අපේ ලෝකේ තියෙන රැකියා අවස්ථාව මේ තානාපති සේවේ හරහා අපේ තරුණයන්ට අරන් දීලා මේ විනාශකමට අපි සියලු දෙනා එකහුවලා විනාශ වෙලා අපේ වැරදි 5%ක් විනාශ කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් අපි හිතනවා මේ IMF එක තුල අපේ අධ්‍යාපනය විනාශ කරලා අධ්‍යාපන ක්‍රමවේදය විනාශ කරලා අපේ දරුවන්ට ටිකක් ඉංග්‍රීසි වැඩිපුර උගන්වලා තමන්ගේ දරුවෝ සිංහල වචනයක් කතා කරන්න බැරි සමහර දරුවෝ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමහර වෙලාවට අපේ දරුවන්ට ඉංග්‍රීසි එකක් උගන්වන්නට විරුද්ධ වෙනවා. මම මේ සම්බන්ධයෙන් හැමදේම මම කියනවා අපේ රටේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරලා අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා අපිට පුළුවන් නම් ලෝකෙ දිනන්න ලෝක ජයග්‍රහණය කරන්න ආපහු අපිට IMF එකට යන්න ඕනේ සභාපතිතුමිය. අපි මේ වෙලාව අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ ආපහු IMF එකට අපි යන්නේ නැති තත්ත්වයක් නිර්මාණය කිරීමයි කියන කාරණේ මතක් කරමින් මම කියනවා බොහොම ස්තුතියි.